ගරු සුජීව දිසානායක මහතා කුෂ්කර්ම පස්සම්පත් ඉඩම් සහ වායු මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ස්නේහනාගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ප්‍රශ්නංක අයන්න රෝමිලකම් එක පිළිතුර ඔවු, රෝමිලකම් දෙක පිළිතුර ඔවු, රෝමිලකම් තුන පිළිතුර නැත, රෝමිලකම් හතර රිදී බැඳියල්ල අමුණ ඔවු, නිවාඩු නිකේතනය නිල නිවාසයක් ලෙස අලුත් වැඩයක් කිරීමට බලාපොරොත්තු වේ. රොමිලකම් පහ පිළිතුර ඔවු, ආ පිළිතුර ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
කරු කතානාගති මම පලයිනි අතුරු පාශ්නය හනවා. විසෙන්ම දැදුරුවේ ජලාසය ආශ්‍රිත ප්‍රදේශය සංචාර කර්මාන්තය සම්බන්ධ ස්ථාන ගණනාවක් පිහිටලා තියෙනවා. පැරණි අමුණු දෙකක් තියෙනවා, දොරදාත්තික සූකරණෙජ්ජර දන 39 හදපු දැදුරේ ඇනිකට් එක, ඒ වගේ 2014 දී කරපු දැදුරේ ජලාශය, නුවරකන්ද යාපහුව ප්‍රාගෛතිය සුසාන බිම්. නමුත් මේ ආශ්‍රිත ප්‍රදේශයේ තුල කිසිදු යඩතල පහසුකමක් සංවර්ධනය නැහැ සංචාර කර්මාන්තයේ තුල. ඒහා සම්බන්ධව විශේෂම වරමාර්ග දෙපාර්තමේන්තුවට අයිති ජලාශ සහ යාත භූමියේ තියෙන්නේ දැදුරේ ජලාශය ආශ්‍රිත වෙනි පහසුකම් නැවත සකස් කරනවාද කියන අතුරු ප්‍රශ්නය මම අහනවා.
ඔව්, කතානායකතුමනි, මෙතන අපි දන්නවා මේ රිදී බැඳියල්ල අමුණ සහ දැදුරුවේ සම්බන්ධයෙන් එතන සංචාරක ආකර්ෂණයක් තියෙන ප්‍රදේශයක්, දේශීය සහ විදේශ සංචාරකයන් එතනට එනවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තිබෙන කාර්ය පරිපාටි අනුව මේ සංචාරකයන් සඳහා පාසුකම් සැපයීමට මැන්ඩේට් එකක් නැහැ. ඒ නිසා මෙතන මේ තිබෙන ඒවා පිළිසකර කිරීම කරන්න පුළුවන්. නමුත් සංචාරකයන් සඳහා දේවල් යටතල පහසුකම් හදන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැහැ. නමුත් අපි අමාත්‍යංශයක් විදිහට අපි දන්නවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වැව් ඒ ආශ්‍රිත පද්ධතිය සහ මේ තියෙන නිමාඩු නිකේතන සංචාර කර්මාන්තය සඳහා යොදා ගන්න පුළුවන් විභවතාවයක් තියෙනවා කියලා අපි අඳුනගෙන තිබෙනවා. ඒ නිසා අපි අතරම සාකච්ඡාව පටන් අරගෙන තිබෙනවා මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සතු මේ වැව් නිවාඩු නිකේතන සහ ඒ ආශ්‍රිත පද්ධතිය සංචාර කර්මාන්තය සඳහා යොදා ගන්න කොහොමද කියන අධ්‍යයනයක් කරන්න. ඒ නිසා අපි විශේෂ අවධානයක් මෙතන යොමු කරන්නම්. මම ගරු මන්ත්‍රීතුමාට යෝජනා කරන්න කැමතියි තව දුරටත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මේ සාකච්ඡාව ගන්න. එතෙන්ද වාරිමාර්ග නියෝජනය කරමින් අදාළ ඉංජිනේරු මහතු සහභාගි වෙයි. එතනදී මේ සඳහා අදාළ සාකච්ඡාව සහ යෝජනා ඉෂ්ට කරන්න යෝජනා කරන්න. ඒකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැත්තෙන් අපේ පැත්තෙන් කරන්න පුළුවන් මේ සංචාරක කර්මාන්ත දියුණු කිරීම සඳහා කරන්න පුළුවන් වැඩ කොටස් ටික කරන්න සූදානම්.
දෙවෙනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, විසෙම දැදුරුවේ ජලාශය ඉදිකිරීමෙන් පස්සේ වාරියපොළ යාපහුව නිකවරටිය කියන ආසන තුනේ දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා ගංවතුර තත්ත්වය. සෑම අවුරුද්දකම නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේ විශාල ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒකේ විශේෂයෙන්ම වාරියපොළ ආසනේ මිනුවන්ගෙට ඒබොළ පිටිය කියන ප්‍රදේශ දෙක කියන්නේ දේශීය කෘෂිකර්මාන්තය හා සම්බන්ධ විශාල දායකත්වයක් සපයන ප්‍රදේශ දෙකක්. ඒකේ විශේෂයෙන්ම වියලි කලාපය එළවලු සහ ධාන්‍ය වර්ග විශාල වශයෙන් හානියට ලක් වෙනවා. පසුගිය අවුරුද්දේ දැවැන්ත වේදමක් දරන්න ඕන නැවත ප්‍රතිනිර්මාණය කරන්න විශේෂම ගංවතුර පාලනය කිරීමේ අරමුණකුත් ඇතුව දැදුර ජලාශය නිර්මාණය කරාට ප්‍රදේශ ජනතාවගෙන් එන ගැටලුව තමයි, නැත්නම් ඔවුන් ප්‍රකාශ කරන චෝදනාව තමයි, ජලාශය ඉදිකිරීමෙන් පස්සේ තමයි මෙන්න මේ දැවැන්ත ගංවතුර තත්ත්වය නිර්මාණය වෙන්නේ. ජනතාවගේ පැත්තින් තියෙනවා යෝජනාවක් පැරණි තලගල්ල ඇල සහ තලගල්ල වැව, ඒ වගේම පාලුගම කියලා වැවක් තියෙනවා. මෙන්න මේ වැව් වලට වැඩි ජලය අරගෙන යන්න පුළුවන් නම් මේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම ඉරපස්තාව තියෙනවා. විශේෂයෙන්ම දැදුරේ ජලාශයේ වම්යුරු වැල සක්‍රිය මට්ටමේ තිබුණත් දකුණුයුරු වැලේ කිසිදු සක්‍රිය මට්ටමක් නැහැ, ජලය බැස යාමක් නැහැ. ඒ නිසා මේ ගංවතුර තත්ත්වය පාලනය කරලා දේශීය කෘෂිකර්මාන්තය සහ අපේ රටේ ධනය ආරක්ෂා කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හැටියට පියවරක් ගන්නේද යන්න කියන ප්‍රශ්නය අසනවා.
කතානායකතුමනි, මේ දැන් මේ පිවිසුම් වල රක්ෂිතය ගත්තාම එතන අනවශ්‍ය ඉදිකිරීම් තිබෙනවා. මේ නිසා යම් බාධාවන් තිබෙනවා මේ වතුර බැස යාමට. ඒ නිසා ගම්වතුර තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා. ඒක වාග්මාර්ග දෙපාර්තමේන්තුව අඳුරගෙන තිබෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න වාග්මාර්ග දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මන්ත්‍රීතුමා යෝජනා කරනවා තවත් මේ ගම්වතුර සහ මේ දෙදරුය ජලාශය ඉදිකරාට පස්සේ ගම්වතුර තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා සහ මේ අමතර වතුර පාවිච්චි කරගන්න පුළුවන් කියලා කෘෂිකර්මාන්ත සඳහා ඒ සම්බන්ධයෙන් ඇතරම වාර්මාක දෙපාර්තමේන්තු දැනට අඳුනගෙන ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න එහෙම තොරතුරක් නැහැ. මේක වඩා දුර අපිට පුළුවන් නැවත මම කියන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මේ සාකච්ඡාව අරගෙන විශේෂයෙන්ම මේ රිදී බැඳි ඇල්ල අමුණ සහ දැදුරෝය පද්ධතිය ආශ්‍රිතව විශේෂ යෝජනා තියෙනවා නම් ඒ යෝජනා ඉදිරිපත් කරන්න අපි වාර්මාක දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා. ඒ තිබෙන මුදල් ප්‍රතිපාදන වෙන් කළා මේ ගම්මතක තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පීවරයන් සහ ඉදිකිරීම කරන්න සූදානම්. බොහොම ස්තුතියි.
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යමාගෙන් ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ඔබ කතානායකතුමනි අයන්න රුමිලකම් එකට පිළිතුර ප්‍රධාන වැව් ජලාස 257ක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ පාලනය යටතේ තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය වෙන ප්‍රධාන ජලාශ සංඛ්‍යාව 22ක් ඔක්කොම එකතුව ජලාස 279ක්. ඒ වගේම රෝමිලක්කම් දෙකට පිළිතුර ඔව් පැරණි වැව් සඳහා තාක්ෂණිකව පවත්වා ගන්නා සීමාව වැව් බැම්මේ මුදුන් මට්ටමට අදාළ සමෝච්ච රේඛාව මගින් මායිම් වන අතර එය වැවෙහි පත්ලවේ වැව් සඳහා මෙම ප්‍රමාණය පවත්වා ගැනීමට විවිධ සීමාවන් පවතින සංවර්ධ හෝ තැනිතලා භූමි ප්‍රදේශන්හි පිහිටි වැව් සඳහා තාක්ෂණික අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගෙන පවත්වා ගන්නා අවම අත්‍යවශ්‍ය සීමාව ලෙස අධිගම් වතුර මට්ටම මීටර 0.5ක් ඉහළ සීමාව හඳුනාගෙන ඇත. එසේම 1980 දශකයෙන් පසු ඉදිකරන ලද වාර්මාග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් ජලාස සඳහා ඒවා සැලසුම් කරන අවස්ථාවේදී වැව වෙනුවෙන් අත්පත් කරගත් ප්‍රදේශය වැව වෙනුවෙන් වන සීමාව ලෙස වාර්මාග ආඥා පනත ප්‍රකාරව නිර්ණය කර ඇත. මහවැලි අධිකාරියේ මගින් පාලනය වන සියලුම ජලාශවල අවට ප්‍රදේශය එහෙමද රක්ෂිත සීමාව 1986 12/26 දින ඇති ගැසට් නිවේදනයට අනුව ජලාශයේ ඉහළ ජල මට්ටමේ සිට මීටර 100ක් දුර ජලාශයට ඇතුළත් වන සියලුම දූපත් වේ. රොමිලකම් 3 පිළිතුර ඉහත 1 සඳහන් වාර්මාග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වැව් සඳහා වැවෙහි සීමාව නිර්ණය කර ඇත. මහවැලි අධිකාරිය විසින් පාලනය වන සියලු ජලාශවල රක්ෂිත සීමා සිතියම් මගින් හඳුනාගෙන ඇත. මුරගහකන්ද සහ කළුගඟ යන ජලාශවල රක්ෂිත සීමා මිනින්දේරු දෙපාර්තමේන්තුව මගින් මැනුම් කර මායිම් කණු යොදා සලකුණු කිරීම අවසන් කර ඇත. අනෙකුත් ජලාශවල රක්ෂිත සීමා වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත කලාපවලටද අයත් වන බැවින් එම ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය ස්ථානවල මායිම් කණු යෙදීමේ කටයුතු සිදු කරමින් පවතී. රෝමික ඉලක්කම් අංක 4 1994 අංක 13 1990 අංක 34 හා 1983 අංක 23 දරන පනත් මගින් සංශෝධිත 1946 අංක 32 දරන වාරි මාර්ග ආඥා පනතේ 115 වගන්ති සහ 118 වගන්ති යටතේ වැව සඳහා වන අර්ථ දැක්වීමද මගින් සර්වේ ජෙනරාල් හෝ වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පිළියෙල කළ මැනුමක් හෝ සැලැස්මක් මෙන්ම වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අධිකාරී බලය යටතේ මායිම් කළ ගල් යොදා පොළොවේ සිදු කළ රක්ෂිත සීමාව පිහිටුවීමක්ද වාරිමාර්ග ආඥා පනත මගින් බලාත්මක කර ඇත. ඒ අනුව ඉංජිනේරුමය නිර්මිතයක් වන වාරිමාර්ග වැඩ සඳහා තාක්ෂණික අවශ්‍යතාවයන් අනුව කටයුතු කිරීමට වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත වාරිමාර්ග ආඥා පනතෙහි නෛතික ප්‍රතිපාදන පවතින බැවින් වාරිමාර්ග ආඥා පනත යටතේ රක්ෂිත සීමා ගැසට් කිරීමක් සිදු කර නැත. මහවැලි අධිකාරිය යටතේ සියලු ජලාශ අයත් වන ප්‍රදේශ මහවැලි ප්‍රදේශ ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර මහවැලි කලාප තුළ පිහිටි ජලාශවල කටයුතු පාලනය කිරීම උත්සාහ වන රෙගුලාසි 1986 12/26 දින ඇති ගැසට් පත්‍රය මගින් පනවා ඇත. රොමිලකම් අංක 5 ඉහත අංක 4 පරිදි වාරිමාර්ග ආඥා පනත මගින් බලාත්මක සර්වේ ජෙනරාල් සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පිළියෙල කරන ලද වැව් ජලාශයන්ට අදාළ සිතියම් සහ ඉංජිනේරු සැලසුම් පවතින නමුත් වැව් ජලාශවල රක්ෂිත සීමා ගැසට් කර නැත. ආයන්නේ රෝමිලකම් 1 පිළිතුර දැනට බිම් සවිය යටතේ මැනුම් කිරීමෙන් පසු හඳුනාගෙන ඇති ප්‍රමාණය 712යි. සාරාංශයක් විදිහට ඇමුණුම 2 මගින් දක්වලා තියෙනවා. මැනුම් නොකරන ලද ප්‍රමාණයක් තවත් ඉතිරුවේ ඇති හේයින් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. රොමිලකම් 2 ඔව් හඳුනාගෙන ඇති ප්‍රමාණයේ නාම ලේඛනයේ පමණක් එමුණුම 3 සඳහන් කරලා තියෙනවා රොමිලකම් 3 පිළිතුර ඔව් රොමිලකම් අංක 4 ඔව් එමුණුම 3 සඳහන් කරලා තියෙනවා ඈ පිළිතුර අදාළ නොවේ
ගරු ඇමතිතුමනි මාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අපි කවුරුත් දන්නවා අපේ රටේ ජනතාවට ඉඩම කියන්නේ ඉතාමත් වටිනා සම්පතක් බොහෝ ජනතාවට ඉඩම් වලට අදාළව නිරවුල් ඔප්පුවක් පහුගිය කාලේ පුරාවට දෙන්න පහසුකමක් ලැබිලා නැහැ මේ දිවිච ක්‍රමවේදය ඇතුලේ ඒ වගේම අපි දන්නවා අපේ රටේ වැව කියන්නේ ඉතාමත් වටිනා සම්පතක් හැබැයි මේ බොහෝ වැව් වල මධ්‍යම ආණ්ඩුවේ වගේම පළාත් සභාව වල යටතේ තිබෙන වැව් වල රක්ෂිත සීමාවන් දැන් මේ වෙනකොට සැලකුතු ප්‍රමාණයකින් අහිමි වෙලා තිබෙනවා විශේෂයෙන්ම අපි දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදවත තමා නගරයේ තිබෙන වැව් කීපය නුවර වැව ගත්තොත් එහෙම ප්‍රධාන වැවක් එතකොට මේ නුවර වැවේ රක්ෂිතය අපි දන්නවා පහුගිය කාලේ සමහර දේශපාලඥයන් විසින් අත්පත් කරගෙන තිබෙනවා විශේෂයෙන්ම ගත්තොත් එහෙම නන්දමුනි ආරච්චිගේ ශාන්ති මේ කියන්නේ හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහත්තයාගේ නෝනා දැන් රාජ්‍ය මුදල් අවභාවිතා කරලා වෙලා හිරේ ඉන්නේ එයා ජයභූමි ඔප්පු අංකේ 90 ඇලයිරක් මිහි ඇලයිරක් ප්‍ර 33.7 ප්‍රමාණ අක්කර 1 රූට් 1 පර්චස් 13.6 ඒ වගේම නන්දමුනි ආරච්චිගේ ශාන්ති දිවිනිඩම් කැබැල්ල ජයභූමි ඔප්පු අංකය 90 මිහි ඇලයිරක් ප්‍ර 33.7 ඒ වගේම ඒකෙත් අක්කර 1 රූට් 1 පර්චස් 3 අපි ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමාගෙන් අහන්නේ මේ වගේම හිටපු ඇමති සේමසිංහ මැතිතුමා සහ එතුමාගේ නෝනාගේ නමිනුත් තියෙන ඉඩම් එතුමාගේ නෝනාගේ නමින් තියෙනවා එනිසා මම අහන්නේ දැන් මේ දේශපාලඥයන් විසින් රක්ෂිත සීමාවන් අත්පත් කරගෙන තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද අපි දන්න සාමාන්‍ය ජනතාවට ඉඩම් නැහැ සාමාන්‍ය ජනතාවට ඉඩම් දෙන්න ගියාමත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව පහුගිය කාලේ බොහෝ විට ප්‍රශ්න කරලා තියෙනවා
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා අහන්නේ අනුරාධපුර නුවරව රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධව මේ පිළිතුරේ තියෙනවා දැනට බිම් සවිය යටතේ මැනුම් කරලා මේ රක්ෂිතයේ 712 දෙනෙකුට බිම් මේ ඉඩම් තියෙනවා කියලා අඳුරගෙන තියෙනවා කියලා. ඒ වගේම පිළිතුරේ මම සඳහන් කරා මැනුම් නොකරන ලද ප්‍රදේශයක් තියෙනවා. ඒ නිසා මේ මැනුම් කරන්න ගිහුවම තව මේ ප්‍රමාණය වැඩි වෙයි. එතකොට මේ 712 ඇතුලේ ඉන්නවා බලපත්‍රයක් ඔප්පුවක් හම්බෙච්ච කට්ටියත් ඉන්නවා. ඒ වගේම තමයි අනවසරයෙන් ඉන්න කට්ටියත් ඉන්නවා. මේක කතානායකතුමනි ඔබතුමා දන්නවා මේ වැව් රක්ෂිත අල්ලගන්න එක මේක එක සෙල්ලමක් එක ජාවාරමක්. ඒකේ මේ සෙල්ලම වෙන හොඳම තැන තමයි අනුරාධපුර නුවරය රක්ෂිතය. අපි දන්නවා දේශපාලය අනුරාධපුර හිටපු ඇමතිවරු ගොඩක් දෙනෙක් මේ රක්ෂිතයේ ඉන්නවා. හෝටල් හදාගෙන ස්විමින් පූල් හදාගෙන ඉන්නවා. මේ රක්ෂිතයේ දේශපාලඥගේ හෙන්ජයන්ට වටිනාම ඉඩම් දීලා තියෙන මෙතන. ඒ සෙල්ලම එක තියෙනවා. ඒ නිසා මේකේ ඇතර දැන් නුවරය විතරක් නෙවෙයි ලංකාවේ වැව් රක්ෂිත බොහොමයක මේ සෙල්ලම යනවා. නාමලේකන ඉදිරිපත් කළ දින මම ගරු මන්ත්‍රීතුමාට යෝජනා කරන්න කැමැති මේක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිතුර ඔබතුමාට ගන්න පුළුවන් මේ නාමලේකනේ ගන්න පුළුවන් ඒ නාමලේකනේ තියෙන ඔප්පුවක් තියෙනවද ඔම්පුවක්ගේ මොකද්ද අනවසරද කියන එක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මේක සාකච්ඡා කරන්න එතන ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නවා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරී ඉන්නවා මේක සාකච්ඡා කළා මේ විශේෂයෙන්ම මේ දේශපාලඥ කොහොමද මේව අල්ලගත්තේ කොහොමද බලපත්‍ර ගත්තේ මේකට කවුද වග කියන්නේ මේකට උදව් කරපු නිලධාරි මොනවද කවුද මොන පදනමින්ද උදව් කරේ කියන එක සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මේක සාකච්ඡා කළා අදාළ කටයුතු කරන්න කියන ඉල්ලීම කරන්න කැමති වාරි මාර්ග දෙපාර්තමේන්තුව විදියට මේකට ක්‍රියාමාර්ග සැරින් සැරේ ගන්න ගියාට මේකට බාධා කරලා දිනන දේශපාලඥ බලය තිබුණේ එතන ඒක තමයි තියෙන තත්වය ඒ නිසා මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කරන්න ඒන තීන්දුව මත වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශ විදියට අපි ඒවට උදව් කරන්න සූදානම්
ගරු ඇමතිතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අපි දන්නවා ගැසට් නොකරපු විශාල වැව් ප්‍රමාණයකුත් තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේම රටේම ඒකට අදාළ අමාත්‍යංශයේ විදිහට ඉදිරියේදී මැදිහත් වීමක් කරන්න සූදානම්ද රක්ෂිත ටික හඳුනාගෙන ඒ රක්ෂිත සීමාවන් වෙන් කරන්න කියලා
කතානායකතුමනි, මේ මහවැලි අධිකාරිය යටතේ තියෙන වැව් වල රක්ෂිතයන් බොහෝ විට ගැසට් කළ ඉවරයි. වාර්මාර්ග දෙපාර්තමේන්තුව මේ වාර්මාර්ග ආඥා පනත යටතේ රක්ෂිතයන් වාර්මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වෙත බලය පැවරලා තිබුණට බොහෝ ඒවල ගැසට් වෙලා නැහැ. මේ සම්බන්ධ වාර්මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරා. මෙහි යම් යම් නීතිමය ප්‍රතිපාදනයන්ගේ අපහැදිලිතාවයන් සහ ගැටලු තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ වැව් රක්ෂිත ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න ඉඩම් අයිති කරගෙන ඉන්න පිරිස සම්බන්ධයෙන් සොයා බලන්න ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. සමහර තැන්වල ඉඩම් අරගෙන ගෙවල් හදලා, සමහර තැන්වල ඉඩම් අරගෙන හෝටල් හදලා, සමහර තැන්වල ඉඩම් අරගෙන ස්විමින් පූල් හදලා, සමහර තැන්වල වගා කරනවා. රාජාංගනේ රක්ෂිතය ගත්තාම අක්කර 20-30 වගා කරනවා. ඔක්කොම දේශපාලඥයෝ එමෙතන් උන්ගේ හෙංචයියෝ. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ හඳුනා ගැනීමක් විමර්ශනයක් අපි කරන්න ලෑසි. වැව් රක්ෂිත බේර ගන්න ඕනේ. වැව් රක්ෂිත ඇවිල්ලා අල්ලගත්තේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. මේක තමයි පාවිච්චි කරපු දේශපාලන බලය. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න සූදානම් කියන ප්‍රශ්නෙට දෙන්න කැමතියි. බොහොම ස්තුතියි.
දෙවෙනි වටය ගරු කිට්නන් සෙලවරාජ් මහතා වැවලි සහ ප්‍රජා යටිතල පාසකම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, කිට්නන් සෙලවරාජ් මන්ත්‍රීතුමා වෙනුවෙන් ඇමතිතුමාගෙන් මේ ප්‍රශ්නය අහනවා.
සභාගත කරනවා, ටේබල් කරනවා.
අටවෙනි ප්‍රශ්නේ ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
සභාගත කරනවා.
විසිහත දෙක ස්ථාවර නියෝග යටතේ අසන ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කතානායකතුමනි, රටක පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම රජයක මූලික කාර්යභාරයක් වෙනවා. එහිදී රටේ නීතිය ආධිපත්‍යය තහවුරු කිරීම ආණ්ඩුව සතු මූලික වගකීමක්. කෙසේ නමුත් මේ වන විට රටපුරා සිදුවෙන වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, තර්ජනය කිරීම වලක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. මා විසින් මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හමුවේ ප්‍රශ්න කර ඇතත් මෙතෙක් ප්‍රමාණවත් විසඳුම් ලැබිලා නැහැ. එනිසා ඒ සඳහා වූ ආණ්ඩුවේ වගවීම පිළිබඳ පහත සඳහන් ප්‍රශ්න මම යොමු කරමි. අදවන විටත් රට පුරා සිදුවෙන වෙඩි තැබීම්, ඝාතන හා තර්ජන කිරීම් පිළිබඳ ආණ්ඩුව දියත් කරනු ලබන වැඩපිළිවෙල ප්‍රමාණවත් නොවන බව රජය පිළිගන්නේ. ඒ මොකද පහුගිය මාස 8ට වෙඩි තැබීම් 79යි, මරණ 52යි. මේ බරපතල තත්ත්වය තුළ නොනවත්වා සිදුවෙන වෙඩි තැබීම්, ඝාතන හා තර්ජන කිරීම් වළක්වාලීම සඳහා රජය සතු නිශ්චිත වැඩපිළිවෙල මෙම සභාවට ඉදිරිපත් කරන්නේ. රට පුරා ප්‍රචණ්ඩත්වයේ ඉහළ යෑම හා ජාතික ආරක්ෂාව අතර සම්බන්ධයක් ඇති බව ආණ්ඩුව නොපිළිගන්නේ. මොකද හැම වෙලාවම ඇමතිවරු කියනවා මේ ඝාතන සහ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව. මේ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යෑම, විදේශ සංචාරකින්ගේ පැමිණීම, විදේශ ආයෝජකින්ගේ ආකර්ෂණයට එල්ල කරනු ලබන අහිතකර බලපෑම පිළිබඳව රජයේ අවධානය යොමු කර තිබේ. රට පුරා ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍යවල ඍජු වින්දිතීන් බවට ඇබ්බැහි වූවන් සහ උන්ගේ පවුල් පත්වෙද්දී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර සිදුවෙන ඝට්ටනවල ගොදුරු බවට සාමාන්‍ය ජනතාවට පවා පත්වීමට සිදුව තිබෙනවා. මේ පිළිබඳව රජයේ මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන අසාර්ථක බව පෙනී යන හේයින් රජයේ සතුව ඒ සඳහා වෙනත් විකල්ප වැඩසටහනක් තිබේ. එසේ නම් මේ කුමක්? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපේ ගරු රෝහණ බණ්ඩාර ඇතිතුමාටත් ජීවිත තර්ජනය එල්ල වෙලා තිබෙනවා. එතුමාට නිදහස, එතුමාගේ දේශපාලන කටයුතු කිරීම අද මරණ තර්ජනවලට එතුමාගේ ක්‍රියාකාරකම් රත් වෙලා තිබෙනවා. රජයේ නිලධාරීන්, ඔබතුමා දන්නවා සවින් සේමගේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා, ඔහු ඉල්ලාස් වෙලා තිබෙනවා විවිධ තර්ජන ගර්ජන මැද්දේ. ඒ වගේම පළාත් පාලන සභකින් ඉලක්ක කොට ඍජුව මහා වක්‍රාකාරව සිදුවෙන තර්ජන සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කෙබඳුද? අපි හැමෝම දන්නවා තුසිත හල්ලොලුව මහත්මයාටත්, ඒ නීතිඥවරයාටත් පහුගිය දවසේ ඒ සිදුවුණු ප්‍රහාරය. මේ ආකාරයෙන් මේ වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් රජයේගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කෙබඳුද? ඒ වගේම ගරු කථානායකතුමාට මම අවධානය යොමු කරන්න කැමතියි. ඔබතුමා සතු වගකීමක්, විශේෂයෙන්ම මහජන සේවාවේ නිරත වෙන විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පවතින වාතාවරණය යටතේ රටේ සිවිල් ප්‍රජාවට, පොදු ජනතාවටත් බරපතල තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. වගේම විපක්ෂයේ මහජන නියෝජිතවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ කාර්යභාරය නිදහසේ ක්‍රියාත්මක කරන්න, තමන්ගේ දේශපාලන මතය කේන්ද්‍ර කරගෙන ඒ වැඩ කටයුතු කරන්නට බරපතල තර්ජන එල්ල වෙලා. අපි ඔබතුමාගේ අවධානය යොමු කරමු. මොකද ඔබතුමා තමයි, ඔබතුමා සහ ගරු ජනාධිපතිතුමා ඇත්තටම මේ මන්ත්‍රීවරුන්ගේ, රටේ සිවිල් පුරවැසියන්ගේ, පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා පිළිබඳ වග කියන්නට. එනිසා මේ බරපතල තර්ජනය හමුවේ විශේෂයෙන්ම මහජන ආරක්ෂා පිළිබඳ ඇමතිතුමත්, ඒ වගේම මේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂා පිළිබඳ වගකීම හොබවන ගරු කථානායකතුමත් මොකද්ද ගන්න පියවර? මොකද මේ කරුණු කාරණා පිළිබඳව නිරන්තරයෙන්ම අපි මේ සභාව දැනුවත් කරා, රජයේ වගකීම් දැනුවත් කරා. තවමත් පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට මේ රජයේ අපෝසත් වෙලා තිබෙනවා. එනිසා රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න ගණනාවටම විධිමත් පිළිතුරක්. ස්තුතියි.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමා, රු කථානායකතුමනි, විශේෂයෙන් මේ දිනවල සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකතුමා මීට පෙරත්වත් මේ සභාවේ ප්‍රශ්න කර සිටියා. ගරු කථානායකතුමනි, විශේෂයෙන් පාතාල කණ්ඩායම් අතර දිගින් දිගටම සිදුවන මේ වෙඩි තැබීම් හේතුවෙන් යම් ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඒක අපි හැමදාමත් කියනා වගේ කිසි ලෙතිකමත් ලඟු කොට තකන්නේ නැහැ. විශේෂයෙන් මේ පාතාල කණ්ඩායම් අතර සිද්ධ වෙන මේ මරා ගැනීම් මරා සිද්ධ වෙච්චි මේ යම් තම විශාල ප්‍රමාණයක් තියෙන්නේ. කොහොම වුණත් මේක සංකීර්ණ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙන දීර්ඝ කාලයක් තිස්සේ මේ සමාජයේ මේක සරල සාමාන්‍ය සමාජයක් හැටියට නෙවෙයි පැවතුනේ. මේක අපරාධකාරයන්ගේ දේශයක් හැටියට තමයි පැවතුනේ. මේකේ සංකීර්ණත්වය කොතරද කියනවා නම්, මේ සඳහා දේශපාලන මැදිහත් වීම ඍජුව තියෙන බවට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. බුද්ධ්‍යංශ වාර්තා හරහා ඒ පිළිබඳව පොලිස් විමර්ශනයක් කිරීමෙන් පසුව මේ සභාවට ඒ දේශපාලත්ම කවුද කියලා මම හෙළි කරන්න කැමැති. විශේෂයෙන් මේ පාතාල අපරාධ සඳහා යොදා ගන්නවා විශේෂයෙන් ත්‍රිවිධ ආමුදාවෙන් පලා පිරිස්. එයින්ද අපි පියවරක් හැටියට මේ පාතාල අපරාධ මර්ධනය කිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට 3000ක ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම ගිනියාවි පහුගිය කාලයේ සමහර යුද හමුදා කඳුර වලින් ගිනියාවි පාතාලයට දීලා තියෙනවා. මේ පිළිබඳ විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. පහුගිය කාලේ පුරාවට අපි බලයට පත් වුණාට පස්සේ ගිනියාවි 1278ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ වගේ මෙහෙයුම් විශාල ප්‍රමාණයක් අපි දියත් කරලා තියෙනවා. ඒ වගේම මේ සංවිධානත් අපරාධ සම්බන්ධයෙන් කඩිනම් විධිමත් විමර්ශන පවත්වලා තියෙනවා. සැක්කරුවන් බොහොමයක් අත්අඩංගුවට අරන් තියෙනවා. 216ක් වගේ විශාල පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. සිද්ධියක් වහාම දිනක් දෙකක් ඇතුළත විමර්ශන කරලා ඔවුන් නීතිය රැහන්ට හසු කරගන්න සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ වෙනකොට අපරාධ සිද්ධ වෙන පොලිස් ස්ථාන 52ක් හඳුනාගෙන තියෙනවා. ඒ පොලිස් ස්ථාන 52 ආවරණය කරමින් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් 15ක් මේ වෙනකොට නිරන්තරයෙන් යොදවලා තියෙනවා මේ මෙහෙයුම් සඳහා. විශාල
ක්‍රියාමාර්ග රාශියක් මේ වෙනකොට අරන් තියෙනවා. මම පසුගිය සතියේත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. විශේෂයෙන් මේ වෙනකොට දිවයින පුරා වැටලීම් සිදු කරන රාත්‍රී මුර සංචාර, දිවා මුර සංචාර ක්‍රියාත්මක කරනවා, ජංගම සංචාර ක්‍රියාත්මක කරනවා, හදිසි මාර්ග බාධක සදා සෝදිසි කිරීම ආරම්භ කරලා තියෙනවා, ස්ථිර මාර්ග බාධක යෙදවීම ප්‍රදේ සිදු කරලා තියෙනවා, බුද්ධි නිලධාරීන් යොදවා බුද්ධි තොරතුරු රැස් කිරීම, සාමාන්‍ය පොලිස් රාජකාරී විශේෂ අධීක්ෂණයක් ඇත්තේ මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, සමස්ත දිවයිනම ආවරණය වර පරිදි මහපරිමාණ මද්‍රව්‍ය ජාර්මා සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් මෙන්ම එම ක්‍රියාව වැළැක්වීම, එම ක්‍රියාවල නිරතවන පුද්ගලයන් නීති ඉදිරියට පැමිණීම සහ ඒ සඳහා ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු එක්රැස් කිරීම සඳහා මද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ටාසය යන ආයතන සමග ඒකාබද්ධ වී විශේෂ කාර්ය සාධක බලකායක් මෙහෙයුම් ඒකකයක් මේ වෙනකොට ස්ථාපිත වෙලා තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ දත්ත පද්ධතිය යාවත්කාරණය කරමින් පවත්වාගෙන යනවා. ඇඟිලි සලකුණු දත්ත පද්ධතිය ඒ විදිහටම යාවත්කාරණය කරලා පවත්වාගෙන යනවා. අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා අපරාධ ක්‍රමවේදවල දත්ත පද්ධති මේ වෙනකොට පවත්වාගෙන යනවා. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන තියෙනවා. ගුවන්තොටුපළ පරාන්තයේ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ කැමරා පද්ධතිය මේ වෙනකොට කොටසක් සවි කරලා තියෙනවා. ඉදිරි කොටස් සවි කිරීමට කටයුතු කරමින් තියෙනවා. බන්දනාගාරය තුළ සිදුවන අපරාධ මැඩලීම සඳහා රැඳවියන් බැලීමට පැමිණෙන පුද්ගලයන් සහ අවට ආරක්ෂාව ගැන වෙනම පොලිස් නිලධාරීන් යොදවා පසුවිපුරම් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය සහ බන්දනාගාර එක්ක සතිපතා සාකච්ඡා පවත්වමින් බන්දනාගාර ආශ්‍රිත සිදුවන අපරාධ මැඩලීම සඳහා පියවර ගෙනත් තියෙනවා. බන්දනාගාර තුලින් සොයා ගන්නා ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ වෙත විශ්ලේෂණ සඳහා මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. අපරාධවලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බෝඩර් රිස්ක් ඇසෙස්මන්ට් සෙන්ටර් වැනි ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. නාවික හමුදාව සමග සම්බන්ධ වී අවට මුහුදේ මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා සහ වැටලීම් මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ජංගම සංචාර, යතුරුපැදි සංචාර, බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා. විදේශගත සැක්කරුවන් මෙරට ගෙන්වා ගැනීම සඳහා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීම සාකච්ඡා මේ වෙනකොට කඩිනම් කරලා තියෙනවා. ඒ වගේම මැදිහත් වෙමින් තියෙනවා. විදේශගත සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබා ගැනීමට මේ වෙනකොට කටයුතු කරලා අවසන් කරලා තියෙනවා. මෙම අපරාධ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම සඳහා දේශීය විදේශීය පුහුණු පාඨමාලා සඳහා නිලධාරීන් මේ වෙනකොටත් යවා තියෙනවා. අපරාධ මර්ධනයේ යෙදෙන නිලධාරීන්ගේ ආකර්ෂණීය ත්‍යාගය ලබා දීම සඳහා ඔවුන් අභිප්‍රේරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදලා ත්‍යාගය අරමුදලින් මිලියන 10ක් ඒ සඳහා වෙන් කරලා තියෙනවා. ගිනියාවි අත්අඩංගුවට නිලධාරීන්ට අයවැය තොරතුරුකරුවන්ට ත්‍යාග මුදල් ලබා දීමට කටයුතු කරමින් තියෙනවා. ඒ අනුව ගිනියාවි 1278ක් මේ පසුගිය කාලය තුළ අත්අඩංගුවට ආරම්භ තියෙනවා. කොට්ටාස සහ විවිධ ඒකක අතර අන්තර් සම්බන්ධතාවය තොරතුරු හොමාරු කිරීම කාර්යක්ෂමව තහවුරු කරලා තියෙනවා. නවීන තාක්ෂණය සහ වට්සප් මෘතුකාංගය භාවිතා කරමින් දිවවිනේ සිදුවන අපරාධවලට අදාළ තොරතුරු ක්ෂණිකව සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කිරීම සහ ඒ මගින් සියලු කොට්ටාස සම්බන්ධීකරණය කර තිබීම සහ ඒ මගින් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට විශේෂ පහසුවක් මේ වෙනකොට සලසා තියෙනවා. සතියේ සෑම සතුදා දිනකම පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් විශේෂ කාර්යාංශය, අපරාධ වාර්තා කොට්ටාසය, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපළ යන ආයතන සමග සම්බන්ධීකරණය කර සතිය තුළ සිදු අපරාධ සම්බන්ධයෙන් සහ අනිකුත් අපරාධ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනය සඳහාගෙන ඇති ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒ අනුව සතිපතායම රැස්වීම පැවැත්වීම තියෙනවා. සෑම සෙනසුරාදා දිනකම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා සංවිධාන අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුවත් කර කඩිනම් ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. විමර්ශන නිලධාරීන් නීතිවේද දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ඍජුව සම්බන්ධී උපදෙස් ලබා ගනිමින් විධිමත් විමර්ශන සිදු කිරීම සඳහා එතුළින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවා. එවගේම යෝජිත ක්‍රියාමාර්ග හැටියට ගරු කථානායකතුමනි, සංවිධානාත්මක අපරාධ මර්ධන සඳහා විශේෂ නීති සැකසීමට අවධානය යොමු වෙලා තියෙනවා. මේ වෙනකොට ජාත්‍යන්තරයේ සිට ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අපරාධකරුවන් මෙරට ගෙන්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ක්‍රමවේදයන් කඩිනම් කරලා තියෙනවා. මද්‍රව්‍ය ජාවාරම් වෙළඳපොළ අවම කිරීම සඳහා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැලසුම් සකස් කරලා තියෙනවා. ෆොරන්සික් ලැබ් ලැබ් එකක් ස්ථාපිත කිරීම සඳහා අවධානය යොමු කොට මේ මූලික ක්‍රියාමාර්ග මේ වෙනකොට ගෙන තියෙනවා. ගුවන්තොටුපළ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ කැමරා පද්ධතිය තවදුරටත් දියුණු කිරීමට සැලසුම් සකස් කරලා තියෙනවා. එවගේම CCTV කැමරා දර්ශන දුරකථන විශ්ලේෂණ වාර්තා සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂම ක්‍රියාකිරීම සඳහා පරිගණක මෘදුකාංග ස්ථාපිත කිරීම මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා සහ ඒකට අවශ්‍ය පියවර ආරම්භ තියෙනවා. පොලිස් ක්ෂේත්‍රයේ මධ්‍යගතව පවතින විමර්ශන සඳහා තාක්ෂණික සහාය දැක්වීමේ මධ්‍යස්ථාන විමධ්‍යගත කරමින් ප්‍රාදේශීය විස්ථාපිත කිරීමට සැලසුම් කරලා තියෙනවා. වාර්තා වෙන අපරාධ පිළිබඳව ක්ෂණිකව යථාවත් වීම මෙන්ම කඩිනමින් විශ්ලේෂණය කරගත හැකි දත්ත පද්ධතියක් සියලුම පොලිස් ස්ථාන සම්බන්ධීකරණය වන ආකාරයට ස්ථාපිත කිරීම සහ දැනට පවතින දත්ත පද්ධතිය යථාවත් කිරීමට මේ වෙනකොට පියවර ආරම්භ තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශන තදබදයේ අවම කිරීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව විමර්ශන කාර්යාන්තයක් ස්ථාපිත කිරීම මේ වෙනකොට කරලා තියෙනවා. ඒ විමර්ශන කටයුතු ඉදිරියේදී ආරම්භ කරලා සෑම පළාතකටම අපරාධ විමර්ශනය සඳහා දිසා අපරාධ කොට්ටාස ස්ථාපිත කිරීම සඳහා ඉදිරියේදී ස්ථාපිත කිරීම සහ ඉදිරියේදී ඒවා විමර්ශන ආරම්භ කිරීම සිදු කරනු ලබනවා. දැනට තියෙන කොට්ටාස හැර එවගේම මම අර මුලින් කිව්වා වගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේග, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයන් වගේම හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය හිටපු සහ දැනට ඉන්න ප්‍රාදේශීය ප්‍රබල දේශපාලන චරිත, ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමග ඍජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු අනාවරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව මේ වෙනකොට විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේ තත්ත්වයක් මේ අපරාධ වර්ධනය වෙන්න බලපාලා තියෙනවා කියලා බුද්ධි අංශ වාර්තා කරලා තියෙනවා. මේ පිළිබඳව විමර්ශනය කරලා ඔවුන් අත්අඩංගු ගන්න මේ වෙනකොට කණ්ඩායම් යොදවලා තියෙනවා. රට පුරා එවගේම විශේෂයෙන් ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්න කර සිටියා සංවිධානත්ව අපරාධ කල්ලි අතර අභ්‍යන්තර ගැටුම් පැන නැගී ඇතත් ඒ රාජ්‍යෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. ඉදිරිපත් ඇති චෝදනාව රජය පිළිගන්නේ නැහැ. සංවිධානාත්මක අපරාධ කල්ලි අතර යම් යම් අභ්‍යන්තර ගැටුම් පැන නැගීම හේතුවෙන් සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා බලපෑමක් සිදුවේ ඇද්ද යන්න පිළිබඳව විධිමත් දත්ත පරීක්ෂාවකින් තොරව ප්‍රකාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා පොලිසිය සතුව නැහැ. රට පුරා ඊළඟ ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන විකල්ප වැඩ පිළිබඳව ඔබ ප්‍රශ්න කර සිටියා. විශේෂයෙන් මේ වෙනකොට අපි මේ සිදු සිද්ධීම් වලින් 32ක් සිදුවීම් විසඳ අවසන් කරලා තියෙනවා. වෙඩික්කරුවන් 32 දෙනෙක්, යතුරු පැදි 19ක්, ආධාර අනුබල දුන් පුද්ගලයෝ 216ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම මේ ගිනි අවි මේ සිදුවීම් වලට සම්බන්ධ ගිනි අවි 16ක්, යතුරු පැදි 36ක්, කාර් රථ 2ක්, ත්‍රිවිල රථ 8ක්, වෑන් 2ක් අත්අඩංගුවට අරන් තියෙනවා. බොහෝ මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිට රටවල පදිංචිව සිටින ජාවාරම් මෙහෙවන බවට නිරීක්ෂණය වී ඇති අතර හඳුනාගත් ජාවාරම්කරුවන් සඳහා රතු නිවේදන 70ක් ලබා ගනිමින් මෙරටට රැගෙනීම සඳහා එම රටවල් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒවා කඩිනම් කරලා තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමත් අපි ලබා ගනිමින් තියෙනවා. එලෙස සිදු කරන සාකච්ඡා මගින් මේ වෙනකොට සංවිධානාත්මක අපරාධකරුවන් 11 දෙනෙක් දිවිනට ගෙනලා තිනා. උදාහරණ ඇටියට ලොකු පැටි, රොටු පාලි, රාවිදු, සංදීප වගේ අපරාධකරුවන් මෙරට ගෙනලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්ට අදාළ සිදු කර ලබන අපරාධ වලට අදාළ පුද්ගලයන් විදේශගත වීමේදී, විදේශයන් සිට මෙරටට පැමිණීමේදී ඔවුන් හඳුනාගෙන නීති රැහන් අසු කර ගැනීම සඳහා ගුවන් තොටුපළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම මේ වන විට මෙරටින් පලා යන, මෙරටට පැමිණෙන සංවිධාන අපරාධකරුවන් 8 දෙනෙක් හඳුනාගෙන ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඊයේ සතිය අනාවරණය වුණා එක් පාතාලකල්ලි සමාජිකයෙකුට මෙරටින් පලා යාම සඳහා ගමන් බලපත්‍රය නිකුත් කරන අවස්ථාවේ ආගම නිලධාරී දැන්ට සේවයේදී නිලධාරීගේ සහාය ලැබිලා තියෙනවා. ඔහුගේ පාස්පෝර්ට් එක නැත්තම් මුහුණට ඇඟිලි සලකුණු වෙනත් පුද්ගලයෙකු ලබා දීලා ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID එක පෙරේදා දිනේදී විමර්ශනයක් ආරම්භ කළා. ඔහු සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නවා. මම මුලින් කිව්වා වගේම මේ අපරාධ කරුවන් සඳහා යම් යම් පොලිස් නිලධාරීන්ගේ සහයන් විශේෂයෙන් දේශපාලනඥයන්ගේ සහය ආගම නිලධාරීන්ගේ සහය ලැබෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ හින්දා මේක සංකීර්ණ තත්ත්වයක් බව මේ සමාජයට කියන්න අවශ්‍යයි, මේ සභාවට කියන්න අවශ්‍යයි. ඒ හින්දා විශේෂයෙන් විදේශ රටවල සිට මෙරට මද්‍රව්‍ය ගෙනීම වැළැක්වීම සඳහා ගුවන්තොටුපළ තුල සහ වරායන් තුල ස්කෑන සවිකිරීමට කටයුතු කරලා තියෙනවා. මද්‍රව්‍ය වලට අබ්බැහි වී ඇති පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා නැවත උන් සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළට මද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් ලෙස නීති විරෝධී මුහුදු මාර්ග හඳුනාගෙන තියෙනවා. ඒ වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ සහයෝගයෙන් කටයුතු කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවා. ඉරිඩියම් සැටලයිට් දුරකථන ග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණ උපකරණ ලබා ගැනීමට මේනෝට කටයුතු කරමින් තියෙනවා. බහුදින යාත්‍රාවන් වල භාවිතා වෙන සංනිවේදන උපකරණ වල චැනලයන් මාරු කරමින් සංවිධාන පහසුකම් සිදු කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය මේ වෙනකොට ලබා ගනිමින් තියෙනවා. මද්ද්‍රව්‍ය ජාවාරකරුවන් විසින් විවිධ පුද්ගලයන්ගේ නම් වලින් දුරකථන සම්මත ලබා ගනිමින් ඔවුන්ගේ සංනිවේදන කටයුතු සිදු කරන ලබන බැවින් එක් පුද්ගලයෙකු විත නිකුත් කර ලබන සිම්පත් ප්‍රමාණය 5ක් දක්වා සීමා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අවශ්‍ය මූලික පියවරයන් අරන් තියෙනවා. මද්ද්‍රව්‍ය ජාවාරකරුවන් විසින් නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද මුදල් හා දේපල සම්බන්ධ මුදල් විසුද්ධි කරන පනත ඇතුළේ මේ වෙනකොට විමර්ශන රාශියක් ආරම්භ කරලා තියෙනවා. ඊසිකෑස් සහ එම්කෑස් යන මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් මගින් මුදල් ගනුදෙනු කිරීම සීමා කිරීම සඳහා නීතිමය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුවත් කරලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. බන්ධනාගාරවල සිට මෙහෙයවන් ලබන මද්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා ඔවුන්ගේ දුරකථන සම්බන්ධ අවහිර කිරීම මේ වෙනකොට සිදු කරමින් තියෙනවා. ත්‍රිවිධ හමුදා බුද්ධි සේවය, රාජ්‍ය බුද්ධි සේවය සහ අනිකුත් බුද්ධි සේවා සමග කටයුතු කරමින් මද්ද්‍රව්‍ය ජාවාරකරුවන් සම්බන්ධ තොරතුරු ලබාගෙන ඔවුන් නීතිය රැයන්ට අසු කර ගැනීමට කටයුතු කරමින් තියෙනවා. මද්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කර ලබන නිලධාරීන් වෙත අවශ්‍ය තාක්ෂණික නවීන තාක්ෂණික පහසුකම් ලබා ගැනීම සහ පුනරුත්ථාපන වැඩි දියුණු කිරීම මේ වෙනකොට සිද්ධ කරමින් තියෙනවා. 2025 අයවැලේකනේ මේ මද්ද්‍රව්‍ය ටැබ්බැහිවන් පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. මද්ද්‍රව්‍ය නිවාරණය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල් පද්ධතිය තුළ 2000ක් මේ වසර තුළ ආරම්භ කරලා කටයුතු පවත්වාගෙන යනවා. ඒ සඳහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මැදිහත්වීම් සිදු කරමින් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු විපක්ෂ නායකතුමා විමසීමක් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභිකයන් එල්ල කරගෙන ඍජුව වක්‍ර තර්ජනයන් සිදුවෙන බව මේ සම්බන්ධයෙන් අපිට පැමිණිලි කීපයක් ලැබිලා තිබුණා. එක පැමිණිල්ලක් පැමිණිලිකරු වෙන්නේ පොලිස්පති පුද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සීසී බමුණුආරච්චි 25-5-1 පැමිණිල්ලක් ලැබිලා තිබුණා. පොලිස්පති පුද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සීසී බමුණුආරච්චි මහතාගේ ජංගම දුරකථනයට උපාලි සමරකෝන් නමින් හඳුන්වන පුද්ගලයෙකු විසින් දැනට වැඩතහනමට ලක් කර සිටින පොලිස්පති දේශබන්ත දෙන්නකෝන් මහතා ඝාතනය කිරීම සඳහා දුබායි රටේ සිට සැඟව සිටින කංජපාණි ඉම්රාන් නැමැති සංවිධානස්ක අපරාධකරු විසින් බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවකිවාන බී සමන් කුමාර නොහොත් IDH සුද්දා නැමැත්තාට ඝාතන කොත්රත්වල ලබා දී ඇති බවට දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කරා. එම දුරකථන ඇමතුමට අදාළ අංකය සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් කොටුව මහත්රාත් අධිකරණයට B39-55-4 ඇලිරක් 25-8 කරුණු වාර්තා කර බූස බන්ධනාගාරයේ බී සමන් කුමාර නොහොත් IDH සුද්දා නැමැති රැඳවියෙකු සිටිනවාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර ප්‍රකාශ සටන් කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීම සඳහා ක්‍රියා කර ඉදිරි විමර්ශන කටයුතු කරමින් සිටිනවා. ඊළඟට ABM අශ්‍රප් අතිරේක ලේකම්තුමා අග්‍රාමාත්‍ය කාර්යාලයට 2025-5-15 දිනදා අග්‍රාමාත්‍ය තුමියට විද්‍යුත් තැපැල් ලිපිනයක් මගින් මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තිබුණා. අදාළ ජීමේල්ස් ගිණුම සම්බන්ධයෙන් හා Google ආයතනය මගින් විස්තර වාර්තාවක් ඉල්ලීම් කර තියෙනවා. අදාළ වාර්තාව ලබාගෙන තියෙනවා මේ වෙනකොට. විස්තර වාර්තාවට අදාළව IP ලිපිනයන් ජර්මන් හා නෙදර්ලන්ඩ් යන රටවලට අයත් අතර එම IP ලිපිනයට අදාළ වාර්තා ජාත්‍යන්තර පොලිස් ඒකකයේ මඟින් ලබා ගැනීමට ඉල්ලීම් කරලා තියෙනවා. ඒ ලැබුණු පසු අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඊගාව කාරණේ තමයි තුන්වෙනි කාරණේ 24/8/23 මහජනාරක්ෂා අමාත්‍යාංශයේ 114 හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සජිත් ප්‍රේමදාස් මහත්මයා ඉලක්ක කරගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සිදු කිරීමට පාතාල කල්ලි නායක කුවන ලොකු පැටියා නායකගේ කණ්ඩායමේ හිතවතුකු විසින් සැලසුම් කර ඇති බවට තොරතුරක් ලැබුණා. ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කර ඇති අතර පැමිණිල්ලකරුට ලබා දී ඇති සියලු විස්තර අසත්‍ය වන අතර මෙම ප්‍රහාරය සිදු කිරීමට සැලසුම් කරන ලද බවට සඳහන් කරන දුරකථන අංක ඔස්සේ විමර්ශනයක් සිදු කරලා තියෙනවා. මේ තොරතුරේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවටත් කිසියම් පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීම සඳහා ලබා දුන් තොරතුරක් බවටත් අනාවරණය වෙලා තියෙනවා. මේ පිළිබඳව තවදුරටත් විමර්ශනයක් සිදු කරනවා. ඊට අමතරව හතරවෙනි කාරණේ හැටියට 24/5/15 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායක කොඩිපිලි වීරසිංහ නිහාල් දුෂ්මන්ත මහතා හිටපු රාජ්‍ය මුදල් අමාත්‍ය සේමසිංහ මහතා සම්බන්ධයෙන් දුරකථනයෙන් බැන තර්ජන කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. 24/5/15 දින රාජ්‍ය මුදල් අමාත්‍යාංශයේ 217 කාමරයේ ඇති දුරකථන අංක 10/78 දිග ඔස්සේ පැය 16 16 8 16 8 කාලය අතර තුලදී 0.74 38 31 809 දරන දුරකථනයේ නාට්‍ය දූවේ කාන් නැමැත්තෙකු ආයකු කතා කරන බවත් එම අවස්ථාවේ ඇමතිතුමා නොමැති බව දැනුම් දීමෙන් පසු බැන තර්ජනය කර අනුරාධපුරයට පැමිණියොත් ටයර් දමා පුලුසා වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් මුරස්ථානයට පැමිණි කර තියෙනවා. පොලිස්වතුමාගේ නියෝගය අනුව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බාරගෙන කටයුතු කරමින් තියෙනවා. අධිකරණයේ මගින් මේ සංඥා වරදක් ලෙස පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉල්ලීම් කර ඇතත් සංඥා වරදක් ලෙස විමර්ශනය කිරීමට තරම් අවශ්‍යතාවයක් නොමැති බවට දන්වා ගරු මෛත්‍රාත්තුමා මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ පැමිණිල්ල සමත මණ්ඩලයට යොමු කිරීමට ගරු අධිකරණය නියෝග කර තියෙනවා. ඒ අනුව පැමිණිල්ල සමත මණ්ඩලයට යොමු කිරීම සඳහා අනුරාධපුර කොට්ටාස බාර පොලිස් අධිකාරතුමා කටයුතු කරලා තියෙනවා. මේ කාරණා තමයි රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් සම්බන්ධයෙන් ලැබිලා පැමිණිලි තියෙන ගරු කතානායකතුමනි ගරු පක්ෂනායකතුමාගේ ප්‍රශ්න කිරීම සඳහා මාගේ පිළිතුර එපමණයි. බොහොමත් තුති.
ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා පොයින්ට් ඔබතුමා පොයින්ට්
කතානායකතුමනි මේ නායකතුමා කියනකොට මගේ නම ප්‍රකාශ කරලම කිව්වා මට සම්බන්ධ වෙච්ච මරතාජනේ පිළිබඳව.
ඔබතුමාගේ නම එතුමා කීවේ නැහනේ.
ඒකද එතුමා කිව්වේ නැති එක තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතුමට ඒකේ වාර්තා වෙලා නැහැ තාම. දැන් මම 14 වෙනිදා පොලිසිය පැමිණිල්ලක් දාලා දෙනවා
කරු කතානායකතුමා.
මම 14
නායකතුමා. ගරු විපක්ෂ නායකතුමා.
මගේ මයික් එක දෙන්න.
එතුමාට අවස්ථාව දෙන්න.
ඒක තමයි පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ. ගරු විපක්ෂ නායකතුමා. මගේ එතුමාට වරප්‍රසාද යටතේ දැන් නැගීමට එතුමාට අවස්ථාව ලබා දෙනවා ගරු විපක්ෂ නායකතුමා.
ආරක්ෂක අමාත්‍යවරයාගේ
ප්‍රිවිලේජ් එක ගන්න.
ඔව්.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මම අහන්න කැමති අපේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඔබතුමා පහුගිය දවසක ප්‍රකාශ කළා තිබෙනවා මේ කාලවකවානුව තුළ තිබුණු මේ මිනිමැරීම් ප්‍රමාණය අනෙක් අවුරුදු එක්කත් සාපේක්ෂව බලනකොට ඒක වැඩි වෙනසක් නැහැයි කියලා. ඇත්ත වශයෙන්ම මේ වෙන විට මරණ 52ක් සිද්ධ වෙලා තිබෙනවා මේ පහුගිය මාස 8ක කාලය තුල. ඒ නිසා විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි මරණ ප්‍රමාණය මේ මාස 8ේ වැඩි වෙලා තිබෙනවා. අනෙකුත් කාලවකවානුත් සමග සංසන්දනය කරනකොට. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා ගැන කතා කරනකොට. මම නම කියලම සඳහන් කරේ ගරු රෝහණ බණ්ඩාර මැතිතුමාට එල්ල වෙලා තිබෙන තර්ජනය වෙන මොකක්වත් නිසා නෙවෙයි එතුමාගේ බල ප්‍රදේශයේ කැපිටිගොල්ලෑවෙත් මැදවච්චියේ පළාත් පාලන ආයතනයේ බලය පිහිටවන එතුමා කටයුතු කිරීම ඒ නිසාම එතුමා තර්ජනයට ලක් වෙලා තිබෙනවා. එතකොට විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට තමන්ගේ දේශපාලන චින්තනය මත ඒ දේශපාලනය කිරීමේ නිදහස අදහිම වෙලා තිබෙනවා. අද එයට බරපතල තර්ජනයක් එල් වෙලා තිබෙනවා. මම අහන්න කැමති අපි මේ කාරණාව ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. අපි ඍජුවම ඉදිරිපත් කළා. ගරු කතානායකතුමාටත් මේ මන්ත්‍රීවරු සියලු දෙනාගේම බාරකරු හැටියට අපි මේ කරුණු කාරණා ඉදිරිපත් කරා. ඒව ගැන කිසිම ප්‍රගතියක් නැහැ. කිසිම විසඳුමක් නැහැ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන නියෝජිතයෝ වගේම ඊට වැඩිය ප්‍රමුඛතාවයක් අපි ලබා දෙන රටේ පුරවැසියන් 120,000ක් අපේ රටේ ජනතාව ඒ අය බරපතල භීෂණයකට ලක් වෙලා තිබෙනවා. අද කොයි මොහොතේ වෙඩිවදෙයිද තමන්ගේ නිවස තුලද කාමරය තුලද මහපාරේද වැඩබිමේද වැඩබිමට යනකොටද වැඩබිමෙන් එනකොටද උසාවිය ඇතුලේද අධිකරණ සංකීර්ණ ඇතුලේද විනිශ්චයකාරවරුන් ඉදිරියේද අද හැම තැනකම මේ මහා භීෂණය ක්‍රියාත්මක වෙනවා. අද රජයේ
ගරු පක්ෂනායකතුමා විසිහත දෙක යටතේ ඔබතුමා අසන ලද ප්‍රශ්නෙට
ගරු කතානායකතුමනි 27-2 යටතේ මම අහන්නේ 120,000කගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ. ඒ ජීවත් වීමේ අයිතිය අද අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඒක මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට සාවර නියෝග වලට ලඟු කරන්න එපා. මේ 120,000කගේ ජීවත් වීමේ අයිතිය ගැන අපි කතා කරන්නේ.
ගරු සභානායක
මහජන ආරක්ෂක
ඒ 120 අපිත් නියෝජනය කරනවා. ඒ 120 ඔබතුමා විතරක් නෙමෙයි ඔබතුමා නියෝජනය කරන එක හොඳ අපිත් නියෝජනය කරනවා 120. ඒකට අපි වහන්සේනවා. ඔබතුමා මෑත කාලෙක ඕනම මහජන ආරක්ෂක ඇමතිවරේ ඔච්චර විස්තීර්ණ පිළිතුරක් මේ පාර්ලිමේන්තුවේ මගේ දැනීම කවදාවත් දීලා නැහැ. ඒ නිසා ඒකත් සලිකට අරගන්න. එතුමලා මහන්සි වෙනවා. ඒ අතර අපි දන්නවා අභියෝගයක් තියෙනවා. අභියෝගේ ජයග්‍රහණය කරන්න සැලසුම් තමයි එතුම ඉදිරිපත් කළේ. ඒ නිසා 120 පිළිබඳ ප්‍රශ්නය ඔබතුමාට වඩා අපිට තිබෙන. අපේ සිදු කරන ජනතාව එනේන හැම ඡන්දකින්ම අපි මත විශ්වාසය තබලා ඒ 120 වැඩි ප්‍රමාණයක් අපිට ඒ කියලා තියෙනවා ආරක්ෂා කරන්න අපි කරනවා ඒක.
මොකද ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ජයසිරි මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් පොඩ් එක
ඔව් ගරු කතානායකතුමනි මම
ඔබතුමා පොයින්ට් පොඩ් එක
91.2 මම කතා කරේ 92.2 මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමති මේ අපේ ඇමතුමා ඉදිරිපත් කරපු කාරණේදී පැහැදිලිව කිව්ව ගරු කතානායකතුමා දේශපාලන පක්ෂ සම්බන්ධයි කියලා මේකට මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්න කැමති කවුද දේශපාලන පක්ෂ කියන එක කරුණාකරලා ඉදිරිපත් කරන්න එක පක්ෂ නම් විදියටම කිව්වා ඒකෙදි කියන්න කවුද පක්ෂවල කවුද පුද්ගලයෝ මොකද සමග ජන බලවේගය කියලාත් කිව්වා ඒක නිසා ඔබතුමාට යුතුකමක් තියෙනවා පළවෙනි කාරණේ ඒක ඉදිරිපත් කරන්න කවුද කියලා මොකද සාමාන්‍ය මට විනාඩියක් දෙන්න මේ කියනක ඊළඟට දෙවෙනි කාරණේ කරු කතානායකතුමා ඔබතුමාට අපි කීප වතාවක් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරා මොකද අපි විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු අපි ආණ්ඩුව විවේචනය කරනවා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරනවා ඒ විවේචනයට විවිධාකාරයෙන් පිළිතුරු දෙන්න පුළුවන්. දැන් අපි දන්නවා සමහර තැන්වල මේ තර්ජනාත්මක ක්‍රියාවලින් ගැන අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අර ඇතුළට දාමු මේ ඇතුළට දාමු කියනවා කතා වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් චාමර සම්පත් මාත්‍යාව මේ උසාවියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දානවා නඩුව ඒ සමානම කේසයක් දානවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බදුල්ලේ. එතකොට මෙහෙන් අපදිනකොට එහෙන් අල්ලගෙන ඇතුළට දානවා. ඊට පස්සේ මෙහෙ අපදිලා මෙහාට එනකොට මෙහෙ ආයි දානවා විශාල වශයෙන් අපි අපේ ගෙවල් වල ඉන්න අය අපේ සහෝදරයෝ අපේ ඉන්න පාක්ෂිකයෝ හැම කෙනාම කියනවා සර් බලන්න කතා කරන්න සර්ට වෙඩි තියලා දාන්න පුළුවන් මොකද මේක ගරු කතානායකතුමා අද සිද්ධ වෙනවා හැමතැනකම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන කවුරුත් ආරක්ෂාවක් නැහැ ඒකයි මම ඔබතුමාට නැවතත් අවසාන වශයෙන් මම ඔබතුමාට කියනවා මේ ආණ්ඩුවට නම් ආරක්ෂාව ඕනේ නැති එක ආණ්ඩුවේ කට්ටිය කවුද කියලා දන්නේත් නැහැ කවුද මිනිස්සු දෙවෙනි කාරණය අපිව දන්නවා හරි අපිව ගරු කතානායකතුමනි ඉලක්ක වෙලා තියෙනවා ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා අපේ ජීවිත පිළිබඳ ඔබතුමාගේ අයිතිය තියෙන්නේ ඔබතුමා ගියපාර පොලිස්පතිතුමාට මේක කිව්වා පොලිස්පතිතුමා ඊළඟට MSC ඩිරෙක්ටර මේක කියලා තියෙනවා හැබැයි මේ වෙනතුරු MSC ඩිරෙක්ටරගෙන් ඒ කියන්නේ අමාත්‍ය ආරක්ෂක කටයුතු භාරව ඉන්න පුද්ගල අධ්‍යක්ෂතුමා මේ වෙනතුරු ගත්ත පියවර මොකද්ද කියලා කරුණාකරලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්න මොකද හේතුව අපේ සම්පූර්ණ වගකීම් බාරගන්නේ ඔබතුමා මොකද ඔබතුමා තමයි අපේ නායකය විදිහට අපි තීරණය කරන්නේ ඒ නිසා කරුණාකරලා ආණ්ඩුවට අවශ්‍ය නැත්නම් ආරක්ෂාව ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න හැබැයි අපිට මේ ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධව අද විශාල තර්ජනයක් ඇවිල්ලා තියෙනවා ඒ නිසා අපි නැවතත් ඔබතුමාට ඉල්ලනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක්කෙනෙක් ඝාතනය වුණයින් පස්සේ මේක කියන්න දෙන්න එපා නැවත මේක අපි මතු කරනවා කරුණාකරලා මේ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ගන්න කියන එක විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලනවා
කෞශල්‍ය අර
ඉතාලි ඉක්මනින් කියන්නේ මේ 92 2 කියලා එක එක අංක කියලා මේ ගරු සභාවේ වේලාව බොරුවට නොමග යවමින් වේලාව නාස්ති කරන්න එපා එහෙම ප්‍රීති ප්‍රශ්නයක් නෙමෙයි එතුමා මතු කරේ කියන එක ඉක්මනින් කියන්න කැමතියි
ගරු සභානායකතුමා
එයා කවුද එතකොට මෙයා මේ ජනාධිපති අර මුදලෙන් ජනාධිපති අර මුදලෙන් මෙයා කවුද ගරු මන්ති ගරු කතානායක මම කවුද කියලා ගරු කතානායකතුමනි මේ වගේ සල්ලි වංචාකාරයෝ මේ දුප්පත් මිනිස්සුන්ගේ
92 රීති ප්‍රශ්නයක් යොමු කරනවා නම් පළවෙනි කාරණේ තමයි මන්ත්‍රීවරයෙකුට මිනිත්තු එකකට වඩා කතා කරනු ලැබිය නොහැකි අතර ඒ අනුව බැලුවාම ඒ මන්ත්‍රීතුමා මේ විනාඩි 2-3ක් අරගෙන තමයි රීති ප්‍රශ්නේ මතු කරේ අනිව එතුමා මතු කරපු රීති ප්‍රශ්නයකුත් නැහැ අනිවාර්යෙන් විනාඩියකට වඩා ගත්තා මේ සභාවේ කාලය මේ විදිහට නාස්ති කරන්න දෙන්න එපා අංක 1. ඒ වගේම දැන් එතුමා පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කරා ගරු සභානායකතුමාට. එතුමා ඔප්පු කරන්න ඕන කොහෙද මිනිලා පරලා තියන්නේ මොකද්ද කරලා තියෙන චෝදනාව කියලා. වරප්‍රසාද පාවිච්චි කළා සභානායකයාට හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුට අභූත චෝදනා ඉදිරිපත් කරන්න දෙන්න බෑ. ඒ නිසා පැහැදිලි චෝදනාවක් එතුමා ඉදිරිපත් කරා ඒ සම්බන්ධයෙන් චෝදනාවක් ඔප්පු කරා එතුමා චෝදනාව ඔප්පු කරන්න ඕන.
ස්ථාවර නියෝගයට බටහිර දේවල් ඉවත් කරනවා ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ගරු සභානායකතුමා
ඉල්ලා සිටිනවා මේ අනවශ්‍ය විදියට මන්ත්‍රීවරු හැල්ලු කරන විශේෂම අලුතෙන් ආවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ වගේ ඔළුදුම ගත්ත පුද්ගලන්ට අදාළ කරන නීති රීති ක්‍රියාත්මක කරන්න කියලා අපි ඕගොල්ලෝ වගේ මේ පක්ෂ මාරු කරලා දනුත් මේ සජබෙන් ඉරිලා ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා ජනාධිපති අරමුදලේ සල්ලි අරගත්තු කට්ටියනේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි
අරගෙන බේත් ගත්ත කට්ටියනේ ශ්‍රීධර මන්ත්‍රීතුමා ඔබතුමාගේ 22 ඉදිරිපත් කරන්න. ගරු සිවඥාන මන්ත්‍රීතුමා ඔබතුමා ඉඳ ගන්න. පොයින්ට් ඔපෝට් එකක් නෙමෙයි.
ගෞරව සභානායකවරලේ
ගරු කතානායකතුමනි
මේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ ෂෝ එකක් කරන උදේට මොකද්ද අහගෙන ඉන්නේ
ඔබතුමාට පොයින්ට් ඔපෝඩ් එකක් නැහැ. එතුමා ඉඳ ගන්න ඕන. ඔබතුමා ඉඳ ගන්න. ඔබ ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න.
ගෞරව සභානායකවරු
ඔබතුමා
නාට්‍යනුඩියේ පාදිකාපු
ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව කිව්වා මේ මන්ත්‍රීවරයා හැමදාම ස්ථාර නියෝග වංචා කරනවා. මෙතන ආපු ප්‍රශ්නේ තමයි කෞශල්‍ය ආරියරත්න මන්ත්‍රීතුමියට මෙතුම අපහාස කළා. කෞශල්‍ය ආරත්න මන්ත්‍රීතුමියට අපහාස කළා. මෙයා හැමදාම කතා කරනවා. ගරු කතානායකතුමනි මෙතුම හැමදාම කතා කරනවා. මෙයා මගේ මයික් එක ඔන්න එකේ තියෙනවද මගේ මයික් එක ඔන්න එකේ තියලා තියෙන කතානායකතුමා නිසා මගේ මයික් එක ඔන්න එකේ තියෙන කතානායකතුමා කියනකන් මේගොල්ලෝ ඉසා කතානායකතුමා අපි කියන්නේ මේකයි මේගොල්ලෝ හැමදාම උදේ පාර්ලිමේන්තු කාලය නාස්ති කරනවා මේගොල්ලෝ හැමදාම පාර්ලිමේන්තු කාලය නාස්ති කරනවා
ගරු සීදරන් මහතුමා ඔබතුමා
පිළිවෙලක් නැහැ
ගරු සීදරන් මහතුමා
පිළිවෙලක් නැහැ
ඔබතුමා කතා කරන්නේ
சபாநாயகர் அவர்களே இந்த நாட்டில் இருக்கின்ற இப்பொழுதைய பாதுகாப்பு விடயங்கள் தொடர்பிலே மிக முக்கியமாக கவனம் செலுத்தப்பட வேண்டும் பல இடங்களில் பல கொலைகள் அல்லது பல விடயங்கள்
நடைபெற்று கரு மந்திரிதுமா அபத்துமா இந்த கண்ண ஸ்ரீதர மந்திரிதுமா ஒபத்துமா கதாகர வசாந்த வசாத்தாமரம் லபா துண்ட கரு மந்திரிதுமா ஒபத்துமா கதாகர
சபாநாயகர் அவர்களே பாராளுமன்ற நிலையர் கட்டளை 27(2)ன் கீழ் பிரதம அமைச்சரும் கல்வி உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சருமான கௌரவ கலாநிதி கரணி அமரசூரி அவர்களை கேட்பதற்கு
கரு சீதரன்
குறித்த ஒரு பாடத்திற்கு நிலவும் ஆசிரியர் மற்றும்
கரு சீதரன் மந்திரிதுமா
அடிப்படையிலேயே
கரு சீதரன் மந்திரிதுமா
கல்லூரிகளுக்கான அனுமதிகள் வழங்கப்படுகின்றன என்பதை
அடிப்படையில்
போக்குவரத்து தங்குமிடம் தனிமனித பாதுகாப்பு உள்ளிட்ட எந்த விடயங்களும் கருத்து கொள்ளப்படாது நீண்ட தூர பிரதேசங்களில் கேட்காது
என்றாவது சீதரன் மந்திரிதுமா கரு சீதரன் மந்திரிதுமா கதாகரன் கரு சீதரன் மந்திரிதுமா அபத்துமா விசியாத்தே ஒப்பகே பிரச்சனை எதிர்பார்த்து கரான் கரு சீதரன் மந்திரிதுமா
பொருளாதார நிலைமை போக்குவரத்து தங்குமிடம் தனிமையும் கருத்தில் கொள்ளப்படாது நீண்ட தூர பிரதேசங்களுக்கு கட்டாயத்தின் அடிப்படையில் நியமனங்கள்
வழங்கப்படும் ஆசிரிய
மாணவர்கள் சொந்த மாவட்டங்கள் அம்மாவட்டங்களுக்கான இடஒதுக்கீட்டின் அடிப்படையில் உயர்கல்வி
வாய்ப்பு
பாடசாலைகளுக்கு நியமிப்பதால் இரு இடங்களுக்கும்
அவர்களுக்கு
நிலை ஏற்படும் என்பதை உணர்ந்து கல்வியியல் கல்லூரிகள் நூறான ஆசிரியர் நியமனங்களை அமைச்சர் நடவடிக்கை எடுப்பாரா
கரு சீதரன் மந்திரிதுமா அபத்துமா கதாகரன்
கௌரவ சபாநாயகர் அவர்களே இந்த கௌரவ சபாநாயகர் அவர்களே பாதுகாப்பு விடயம் தொடர்பிலும் பாராளுமன்ற உறுப்பினர்களுக்குரிய பாதுகாப்பு இங்கே
முன்வைக்கப்பட்டு கதாநாயகத்துமணி
கருணாகர நிசாப்தின் கரு மந்திரிமல்ல
கதாநாயகத்துமணி விருத்தபக்ஷே மந்திரிவரு ஷோயகத்தான்வத் மாத்திய சந்தர்சனையக்வத் நிமை கதாகரன்னி வெடித்தபீம் ஹெத்த நமே ஜீவித பனஸ்தேகக் நதிவேலா ஜனதன காத்தனே கருணா மந்திரி உருன்ற தர்ஜனேன
கரு கரு மந்திர பாயிண்ட் எக உங்கத்த கரு மந்திர
எக தமை ரட்டே சித்தி
ல ஏகட தம் ஓய காரணாவட கரு கரு சீதரன் மந்திரி தும அபதுமா ஒபதுமா கதாகரன் கர்த்தும மே சம்பந்தே கரு ஆரக்ஷ சமாஜம் தம் பிரிதுரா லபாதும கரு
இந்த விடயம் தொடர்பில் உதாரணமாக இந்த நாட்டிலே
பாதுகாப்பு
தொடர்பிலும்
அனுதேக
கௌரவ சபாநாயகர் அவர்களே
கரு சீதரன் மந்திரிமா அபுத்தமா கதா கரான்
இந்த 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 நாட்டினுடைய பாதுகாப்பு தொடர்பில் குறிப்பாக எதிர்கட்சி உறுப்பினர்கள் முன்வைத்திருக்கிற அவர்களுடைய பாதுகாப்பு
தொடர்பில்
எங்களுடைய கருத்தையும் நாங்கள் பதிவு செய்ய விரும்புகிறோம். குறிப்பாக நாட்டில் இருக்கின்ற பல எதிர்கட்சி பாராளுமன்ற உறுப்பினர்களுக்கான பாதுகாப்புக்கான அச்சுறுத்தல்கள் உண்டு. இந்த நாட்டிலே பல இடங்களில் கொலைகள் சம்பவங்கள் நடைபெறுகின்றன. இதற்காக நான் நினைக்கிறேன் பாதுகாப்பு அமைச்சர் சொன்ன விடயங்களையும் நாங்கள் கருத்தில் எடுக்கிறோம். இருந்தாலும் கூட இந்த விடயம் இன்னும் அதிகமாக கரிசனையில் கொள்ளப்பட வேண்டும் என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்து கொள்கிறேன். மிக முக்கியமாக நான் நினைக்கிறேன் இன்று எனக்கு பிரதம அமைச்சர் கலாநிதி கருணி அமரசூரிய அவர்களிடம் எங்களுடைய என்னுடைய கேள்வி ஒன்று இருக்கிறது. அந்த கேள்வியை தானே நான் நினைக்கிறேன் எனக்கு சந்தர்ப்பம் இப்பொழுது அந்த கேள்வியை நான் கேட்கிறேன். பிரதம அமைச்சரும் கல்வி உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சருமான கௌரவ கலாநிதி கருணி அமரசூரி அவர்களை 2025 இன்று 20ஆம் தேதி கேட்பதற்கு, முதலாவது ஒரு மாவட்டத்தில் குறித்த ஒரு பாடத்திற்கு நிலவும் ஆசிரிய ஆளணி வெற்றிடம் மற்றும் தேவைப்பாடு என்பவற்றின் அடிப்படையிலேயே தேசிய கல்வியியல் கல்லூரிகளுக்கான அனுமதிகள் வழங்கப்படுகின்றன என்பதையும், அதே அடிப்படையிலேயே கல்வியியல் கல்லூரிகளுக்கு முகநிலை மாணவர்கள் சேர்த்துக் கொள்ளப்படுகிறார்கள் என்பதையும் அமைச்சர் ஏற்றுக்கொள்வாரா? இரண்டாவது, அந்த வகையில் மாவட்டங்களின் ஆளணி தேவைப்பாட்டுக்கமைய சேர்த்துக் கொள்ளப்படும் மாணவர்கள் 2 வருட கற்க நெறி 1 வருட பயிற்சி காலம் என்பவற்றின் நிறைவில் எந்த நியாயப்பாடுகளும் அற்று இலங்கையின் தென்பகுதியில் உள்ள பாடசாலைகளுக்கு நியமனம் செய்யப்படுவது நியாயமானதா என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? மூன்றாவது, குறித்த நியமனங்களின் போது அந்த மாணவர்களின் குடும்ப நிலைமை, பொருளாதார நிலைமை, போக்குவரத்து, தங்குமிடம், தனிமனித பாதுகாப்பு உள்ளிட்ட எந்த விடயங்களும் கருத்தில் கொள்ளப்படாது நீண்ட தூர பிரதேசங்களுக்கு கட்டாயத்தின் அடிப்படையில் நியமனங்கள் வழங்கப்படுவது ஏற்புடையதா என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? நான்காவது, குறித்த ஆசிரிய மாணவர்களது சொந்த மாவட்டங்களில் பாரிய ஆசிரியர் பற்றாக்குறை உள்ள போது அம்மாவட்டங்களுக்கான இடஒதுக்கீட்டின் அடிப்படையில் உயர்கல்வி வாய்ப்பை பெற்ற இவர்களை தொடர்பே இல்லாத தென்பகுதி பாடசாலைகளுக்கு நியமிப்பதால் இரு இடங்களுக்கும் அவர்களது மனப்பூர்வமான சேவையை வழங்க முடியாத நிலை ஏற்படும் என்பதை உணர்ந்து கல்வியியல் கல்லூரிகளின் ஊடான ஆசிரியர் நியமனங்களை அந்தந்த மாவட்டங்களிலே மேற்கொள்ள அமைச்சர் நடவடிக்கை எடுப்பாரா?
சேவே எதி சிட்டின குருபவத்துன் விஷ்ராமயாம நிசா பாசல் பத்தி அத்திவன குரு புறப்பாடு சாங்கியாவ சஹ எம அவாஸ்தாவ வன விட்ட பவத்தின குரு புறப்பாடு சாங்கியாவா துஷ்கர பிரதேச வல விஷய விவிதாத்வ அத்திகிரிமை அவாசியத்தாவே மே சியாலம சலகா பலா விஷய மட்டமின் குரு அவாசியத்தாவே கணனய கர எம சாங்கியாவட்ட அணுவ வித்யாபீட்ட துல எக்கவார பாசுகாங் சலசா தியஹக்கி சாங்கியாவ சமக கலபா பந்தவா கானு லபன சிக்ஷண லாபின் சாங்கியாவ தீரணே கருணு லபாய் தேவனி துமனி பிரச்சனை மாம் பொது பிடித்துராக் தேனே கரு கதாநாயக துமனி இஹத பரிதி பந்தவா கானாலத சீக்ஷண லாபின் ஜாதிக சீக்ஷண வித்யா டிப்ளோமாவ ஹிமிகரகாத் விட்ட ஓன்ட வித்யாபீட்ட அவசான் வாசரே தரங்க விபாக பிரதிபால அணுவ பந்தவா கனிமே பதனம சலகா ராஜே பாசல்வல குரு பத்வீம் லபாதெனு அத்தர ஓன் திஸ்திரிக் பலாத் ஜாதிக பதனமின் பந்தவாகத்தானகத கிரீமேதி அதால திஸ்திரிக்கே அதால பலாத்தே புறப்பாடு நொமேதினம் வெனா திஸ்திரிக் பலாத் வெத்த பத்வீம் சந்தா யொமுகருணு லபே எலச திவைனே ஓனேம ஸ்தானேக சேவைய கிரீமட்ட ஓன் எக்கங்கவிய யுத்து பவட்ட கொந்தேசியாக் வித்யாபீட்ட பந்தவா கனிமட்ட அதால அங்க தெக்க எக்கசியானு தெக்கஹா 2009 தினத்தி அதிவிசேஷ கெசட் பாத்திரே பலகர அதி நிவேதனே நமய தாசே வகாந்தியை அட்டத்தை அத்துலாத்வே எசேம 2024 10 தினட்ட பலாத் அத்தியாபன பலதாரின் வெத்தின் கெந்தவன லத ஏ ஏ விஷயட்ட அதால புறப்பாடு லேக்கனே அணுவ எம பலாத் பலாத்வல பலாத் பாசல் சக ஜாதிக பாசல்ஹி புறப்பாடு நொமெத்தி விஷயன்ட அதால சீக்ஷண லாபின் ஓன்கே மனாப்பே லபா கனிமென் அனதுருவ எக்கீ விஷயன்ட அதாலவ திபைனே புறப்பாடு பவத்தின அனைக்குத் பலாத்வெத்த ஸ்தானகத கிரீமட்ட கட்டியுத்து கரண லதி கரு கதாநாயகத்துமணி மே புறப்பாடு பிரிவீமேதி மந்திரி கரு மந்திரிவரையா மது கரப்பு விதிய பிரச்சன மது வெலா தியன பவ அப்பே அவதானேட்ட லக்வெலா தியன பிலிபந்த வார்த்தாவாத் அப்பிட வார்த்தா வெமின் பவத்தினோ ஏனிசா மே உத்கத வியதி தத்வய மே பவத்தின கிரியாதாமய துலதமை அப்பி மே පුරාපාඩු පුරවලා තියෙන්නේ සහ ඒ පවතින ක්‍රමවේදය තමයි අපි අනුගමනය කළා තියෙන්නේ. ඒ අනු ඒ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්න තියෙන බව අපිත් අවබෝධ කරගෙන තියෙන නිසා මේ ක්‍රියාපටිපාටිය මේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියත් පුරාපාඩු හඳුනා ගැනීමේ පටිපාටියත් ඒවා යොමුක ඒවා ගුරුවරුන් පත්වීම් ලබා දීමේ ක්‍රියාවලියක් මේ වෙනකොට අපි සමාලෝචනය කරමින් මේවා නිවැරදි කිරීමට ගන්න ඕන පියවර මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ ගරු කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා.
ගෞරව ප්‍රධම அமைச்சர் அவர்களே, நாங்கள் நீங்கள் குறிப்பிடுவது போல ஒரு மாவட்டத்தினுடைய பிரதேச செயலாளர் பிரிவுகளில் வேக்கண்ட் ஆசிரியர் பற்றாக்குறை உள்ள பொழுதுதான் அந்த பற்றாக்குறைக்காக வெட்டுப்புள்ளியின் அடிப்படையில் சச்கோரின் அடிப்படையில் தான் இந்த கல்வியியல் கல்லூரிக்கு மாணவர்கள் சேர்க்கப்படுகிறார்கள். தங்களுடைய குடும்ப சுமைகளை கடந்து நோய்வாய்ப்பட்டிருக்கிற தாய் தந்தையரை கடந்து அவர்கள் கல்வியியல் கல்லூரியில் வந்து ஏதோ 3 ஆண்டுகள் கல்வியை முடிக்கிறார்கள். முடித்த பின்னர் அவர்களை யாழ்ப்பாணம் அல்லது கிளிநொச்சியிலேயோ வடக்கு கிழக்கில் இருக்கிறவர்களை கழுத்துறைக்கோ தென்பகுதியில் இருக்கின்ற தூர இடங்களுக்கு நியமனம் செய்யப்படுகிற பொழுது அவர்கள் ஒரு 60,000 ரூபாய் சம்பளத்தோடு தங்களுக்கான இருப்பிடம் தங்களுக்கான போக்குவரத்து அவர்களால் அதை சமாளிக்க கூட முடியாத அளவு நிலைமை இருக்கிறது. 8 ஆண்டுகள் அந்த இடத்தில் வேலை செய்ய வேண்டும் என்ற ஒரு கட்டாய நிபந்தனையும் உண்டு. ஒரு 2 ஆண்டுகள் வேலை செய்த பின்னர் அவருடைய சொந்த மாவட்டத்துக்கு போகலாம் என்ற ஒரு விதிமுறை இருந்தாலாவது பரவாயில்லை, அவர்கள் 2 ஆண்டுகளுக்கு பிற்பாடு தங்களுடைய மாவட்டத்துக்கு போகலாம். ஆனால் எடுக்கிற பொழுது அவர்களை இவ்வாறு எடுத்துவிட்டு இப்பொழுது அவர்கள் பரீட்சையிலே பெற்ற புள்ளி என்று அவர்களுக்கே தெரியாமல் அவர்களை மாற்றம் தயவு செய்து ஒரு மனிதாபிமான அடிப்படையில் பாருங்கள். எனக்கு நான் அறிய யாழ்ப்பாணத்தினுடைய தீவகத்தில் இருக்கிற நோய்வாய்ப்பட்டு படுக்கையில் இருக்கிற ஒரு தாயினுடைய மகள் தன்னுடைய தாயையும் பார்க்க முடியாது, இந்த நியமனத்துக்கும் போக முடியாமல் இந்த நியமனத்தை ஏற்காமல் விட்டிருக்கிறார். இப்படி பல பேர் இந்த வேலையை ஏற்காமல் விட்டிருக்கிறார்கள். ஆனால் கிளிநொச்சி, முல்லைத்தீவு, வவுனியா போன்ற மாவட்டங்களில் பல ஆசிரிய வெற்றிடங்கள் உண்டு. இந்த வெற்றிடங்கள் நிரப்பப்படாமல் பலர் இங்கால் அனுப்பப்படுகிறார்கள். தயவு செய்து இதை நீங்கள் ஒரு அதிகமான கரிசனையோடு நோக்க வேண்டும் என்பதை நான் மீண்டும் பதிவு செய்கின்றேன்.
ගරු කතානායක අපේ අවධානයකට යොමු කරනවා අනිවාර්යයෙන්ම. මේකත් කියන්න ඕනේ ගරු කතානායකතුමනි, මේ අපි බඳවා ගැනීම කළා තියෙන්නේ 2020-22 බැච් එකේ. එතකොට ඒ වෙලාවේ මේ අය එකඟ වෙන තත්වයත් ඒගොල්ලොන්ගේ ජීවිත තත්වයත් මේ වෙනකොට වෙනස් වෙලා කියන එකත් අපි දන්නවා. නමුත් මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. නමුත් දැන් අවුරුදු 5ක් ගිහිලා සමහර විවාහ වෙලා ළමයි ඉන්නවා. මේ ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. නමුත් අපිට ඒ ගුරුවරුන්ගේ අවශ්‍යතාවය බලනවා වගේ පාසල් පද්ධතිය ගැනත් හිතන්න වෙනවා. ගුරු පුරපාඩු පුරවන්නත් වෙනවා. ඒක නිසාම තමයි මේක වඩා විධිමත් ලෙස මේ ගුරුවරුන්ගේ පැත්තත් හිතලා පාසල්වල තියෙන අවශ්‍යතාවයත් හදලා ඒක අවශ්‍ය විදියට වෙනස් කරන්න අපි මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේ අවස්ථාවේ මේ දීලා තියෙන පත්වීම බාර ගන්න කියන එක තමයි අපිට යෝජනා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මොකක් හරි ක්‍රමවේදයක් තුල අදාළ තැනකට මාරු කර ගැනීම, එහෙම නැත්නම් ස්වකැමැත්තෙන් දකුණේ ඉඳන් උතුරට ගියා යවල තියෙන අයත් ඉන්නවා. නමුත් ඒ අනුව යම් කිසි එකඟතාවයක් තුල මාරු කර කිරීම කරගන්න සහ අර අවුරුදු 8ක එක තැනක සේවය කරන එක මේ සියල්ලම අපි සලකා බලා මේවා වෙනස් කරන්න අපි කටයුතු කරගෙන යන්නේ. නමුත් කතානායකතුමනි, මේ 2020-22 බැච් එක තමයි මේ පත්වීම් ලැබිලා තියෙන්නේ. එතකොට මේක පරක්කු වෙලා කරපු වැඩක්. ඒ නිසා ඒ කාලය තුල ඒගොල්ලොන්ගේ අවශ්‍යතා ඒගොල්ලෝ 2022 හිටපු තත්ත්වේ නෙවෙයි දැන්. ඒකත් අපි දන්නවා. නමුත් හැබැයි අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් අද පවතින ක්‍රියාපටිපාටි අනුව. ඉතින් ඒක වෙනස් කරන්න අපිට යම් කාලයක් අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ මේ දීලා තියෙන පත්වීම ඉස්සෙල්ලා බාර ගන්න.
இரண்டு ஆண்டுகள் அவர்கள் நீங்கள் வழங்கப்படுற பிரதேசத்தில் வேலை செய்த பிற்பாடு சொந்த மாவட்டங்களுக்கு செல்லலாம் என்ற விதிமுறையாவது உங்களால் உத்தியோகபூர்வமாக சொல்ல முடியுமா?
ඒක අපි සලකා බලන්නම් ගරු මන්ත්‍රීතුමා. ඒ තියෙන තත්ත්වය අනුව එක එක්කෙනාගේ තත්ත්වය වෙනස්. එක එක්කෙනාගේ එතකොට ඒ අභියාචනා අපි සලකා බලනවා. සමහර අභියාචනා වලට අපි ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒ එක් එක් අභියාචනා එක් එක් තත්ත්වය සලකා බලා තමයි අපිට මේක කරන්න වෙන්නේ. හැබැයි ඒ කිසි දෙයක් කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝගේ පත්වීම බාර ගන්න ඕනේ. පත්වීම බාර ගන්න නැතුව අපිට මේ කිසි දෙයක් කරන්න බෑ ගරු කතානායකතුමනි.